සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි මහරජඨ අලබ්භනියානි ඨානානි සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් තී සද්ධාවන්ත පිනතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේල අලුත්ගේ මහත්මා ඒ වගේම වත්සල අලුත්ගේ මහත්මිය ඒ ආදරණීය මව්පියන් දෙදෙනා ඒ වගේම දෙවානි අලුත්ගේ සහෝදරිය ඒ වගේම මහරගම අමරා ජස්ටින් මල්ලිකා මහත්මිය ගුණදාස අලුත්ගේ මහතා සහ දේසි මහත්මිය යන මේ පින්වත් පිරිස විසින් සෑම මාසයකම 13 වෙනි දිනට දායකත්වයේ දරමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ 2020 පෙබරවාරි මාස 13 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු අකිල චන්දිර අලුත්ගේ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන මේ මාස 13 වෙනි දිනට ඒ පුතණුවන් මිය පරලොව ගිහිලා මාස 15ක් ගත වීම නිමිති කොටගෙන 15 වෙනි වතාවටත් මේ ධර්ම දේශනාව සිද්ධ කරමින් ඒ පුතණුවන්ට මතු සසරෙහි කිසිම ආත්ම භාවයක අකල් මරණ වලට ගොදුරු නොවේවා අවශේෂ කිසිම දරුවෙකුටවත් අකල් මරණ සිදු නොවේවා ඒ වගේම මේ පුතණුවන්ට ධර්ම අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනාව ඇතිවයි මේ සෑම මාසයකම 13 වෙනි දිනට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ විශේෂයෙන් මේ මව්පියන් සහෝදරිය වගේම ආච්චි අම්මලා සීයලා මේ හැම දෙනා සමගම බොහොම ආදරයෙන් සෙනෙහසින් ජීවත් වුණු තරුණ දරුවෙක්. ඒ වගේම බොහොම බුද්ධිමත්ව, බොහොම ඥානවන්තව ජීවිතය දිහා බලන්නට, ඒ වගේම ලෝක ධර්මතාවයන් දිහා බලන්නට උත්සාහ කරපු, එබඳු නුවණක් තිබුණු, ඒ වගේම හැම කෙනෙක් කෙරෙහිම කරුණාව, මෛත්‍රිය ඇති, එබඳු ගුණ සම්පන්න, ගුණ නුවණ ඇති සත්පුරුෂ දරුවෙක්. ඉතින් ඒ පුතණුවන් වයස අවුරුදු 21ක් පමණ වන විට රෝගීව මරණයට පත් වුණා. ඉතින් ඒ මරණයට පත් වෙන අවස්ථාවේ බොහොම මේ ස්වභාවයේ තේරුම් අරගෙන මව්පියන් සහ ආච්චි අම්මලා සීයලා සියලු දෙනාම එකතු වෙලා වැඩිදුර ප්‍රතිකාර කරන්නට තවත් උත්සාහ කරද්දී එහෙම අවශ්‍ය නැහැ. දැන් තමන්ට යන්නට ඉඩ හරින්න කියන මේ ප්‍රකාශනයත් සිදු කළ බව විශේෂයෙන් ආච්චියම අපි සමග සිහිපත් කරන්නට යෙදුණි. ඉතින් මේ විදිහට ජීවිතයේ ස්වභාවය තේරුම් අරගෙන මරණයට මුහුණ දුන්නු තරුණ දරුවෙක්. ඒ වගේම ජීවිතයේ නොඑක් අවස්ථාවල අන් අයට මතුවෙච්ච ගැටලුවලදී තමන්ගේ ජීවිතයේ විවිධ කාරණාවලදී බොහොම බුද්ධිමත්ව ඒවා දිහා බලන්නට උත්සාහ කරපු තරුණේ. ඒ වගේම කා සමගත් හොඳ හිත දිනාගෙන බොහොම ආදරයෙන් සෙනෙහසින් ගුණ සම්පන්න ජීවත් වුණු දරුවෙක්. ඉතින් ඒ නිසා ඒ මව්පියන්ට සහෝදරියට වගේම ආච්චි අම්මලා සීයලට පවා මේ මිය පරලොව ගිහිල්ලා මාස 15ක් ගත වෙන අද දවස දක්වාමත් ඒ අයට ඒ දරුවගේ ගුණය, වටිනාකම, සත්පුරුෂකම් ඒ වගේම විශේෂත්වයන් ආදරයෙන් සෙනෙහසින් ජීවත් වුණු ආකාරය නැවත නැවත සිහිපත් වෙනකොට ශෝකය, දුක මතුවෙන බවත් ඒ නිසාම අද ධර්මදේශනාවේදී ඒ ශෝකය දුරු කරගන්නේ කොහොමද කියලා අද ධර්මදේශනාව සිදු කරන හැටියටත් විශේෂයෙන් ඒ ආච්චියම අප සමග සිහිපත් කරන්නට යෙදුණි. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩරාජ වර්ගයේ සඳහන් වෙන ශෝක සල්ල හරණ සූත්‍රයේ සඳහන් වෙන දේශනා පාඨයක්. ශෝක සල්ල හරණ කියන වචනේ තේරුම, එහෙම නැත්නම් ඒ වාක්‍යයේ තේරුම, ශෝකය නැමැති හුල දුරු කරන, එහෙම නැත්නම් ගලවා ඉවත් කරන ධර්මපරයය කියන අර්ථයයි. එතකොට මේ සූත්‍ර දේශනාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ විසින් නෙවෙයි, නාරද මහරහතන් වහන්සේ විසින්. මුණ්ඩ කියන රජතුමා තමන්ගේ බිරිඳ, තමන්ගේ දේවිය මිය පරලොව ගිහිල්ලා ඒ බිරිඳට, දේවියට බොහොම ආදරයෙන් සෙනෙහසින් මේ රජු සහ ඒ දේවිය ජීවත් වුනේ. එතකොට බිරිඳගේ අභාවය නිසා රජතුමා අතිශයින්ම කම්පණයට පත් වුණා. ඒ වගේම ඒ දේවියගේ සිරුර ආදාහනය කරන්නට කැමති වුණේ නැහැ. තමන්ගේ අමාත්‍යවරුන්ට කතා කරලා ඒ දේහය නරක් නොවන හැටියට ඖෂධ ගල්වලා තෙල් මංජුසාවක බහලා සුරක්ෂිත කරලා තියන්නට කියලා රජුරු නියෝග කළා. ඉතින් රාජා අනේ මේ විදිහට ක්‍රියාත්මක වුණා. රජුරු හැමදාම ගිහිල්ලා උදේ හවස හැම වෙලේම ගිහිල්ලා අර දේවියගේ මල සිරුර දිහා බලමින් හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, දුක් වෙනවා, කෑම කන්නේ නැහැ, ඒ වගේම නිදාගන්නේ නැහැ, රාජ්‍ය ਵਿਚාරන්නේ නැහැ, තමන්ගේ පෞද්ගලික කටයුතුවත් ඒ වගේම රාජසේවේහි අවශ්‍ය රාජකාරී කටයුතුවත් කිසිවක නිරත වෙන්නට රජුරවන්ට සිහි කල්පනාවක් නැහැ. ඉතින් මේ විදිහට දින ගණනක් ගත වෙනකොට අමාත්‍යවරු කල්පනා කළා කොහොමද මේ தත්ත්වය සමනය කරන්න කියලා. පියක කියන කෝෂ්ඨාගාර අමාත්‍යවරයා රජු මුණ ගැහිලා කියනවා, රජතුමනි, මේ ආසන්නයේම විහාරස්ථානයේ වැඩ සිටිනවා නාරද මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියටත්, ඒ වගේම ධර්ම කථිකයන් වහන්සේ නමක් හැටියටත් කතා බහ කරන්නට සුදුසු, අන් අයගේ ගැටලු निराකරණය කරලා දෙන්නට සුදුසු ප්‍රඥාවක් ඇති මහ ප්‍රඥේක් හැටියටත් ප්‍රසිද්ධයි. අපේ උන්වහන්සේ මුණ ගැහිලා ටිකක් කතා බහ කරන එක සුදුසුයි කියලා පියක රජුරවන්ට යෝජනා කරා. ඊට පස්සේ රජුරු ඒකට කැමති වෙලා අර පියකට කියනවා අවශ්‍ය විධි විධාන යොදන්නට කියලා. ඊට පස්සේ අමාත්‍යවරු අවශ්‍ය කටයුතු සම්පාදනය කළන් පස්සේ මුණ්ඩ කියන රජතුමා නාරද මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී නාරද මහරහතන් වහන්සේ විසින් තමයි මේ මුණ්ඩ රජතුමාට මේ ශෝක සල්ල හරණ පරයය දේශනා කරන්නේ. එෙහිදී නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, පංචමානි මහරජ අලබ්භනීයානි තානානි, මහරජතුමනි, මේ ලෝකයේහි කිසිවෙකු විසින් නොලැබිය හැකි කාරණා පහක් තියෙනවා. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා, කේනචිවා ලෝකස්මි, මේ ලෝකයේ කිසිම ශ්‍රමණෙක් විසින්, බ්‍රාහ්මණෙක් විසින්, ඒ වගේම මාරේක් විසින්, බ්‍රහ්මෙක් විසින්, ඒ වගේම මනුස්සාදී අවශේෂ කිසිම සත්වෙක් විසින් ලෝකයේ කිසිදාක අපේක්ෂා කළාට නොලැබෙන කාරණා පහක් මේ ලෝකයේහි තියෙනවා. මොනවද ඒ කාරණා පහ? ජරා ධම්මං මා ජිරීති. මහරජතුමනි, ජරාව නැමැති ධර්මය කියන්නේ දිราපත් වීම, අංග ප්‍රත්‍යංග දිราපත් වීම. අපි ඉපදිලා තරුණ වයසටපත් වෙලා ඒ තරුණ විය ටිකෙන් ටික ඉක්ම යනකොට අපේ ශරීරය අනුක්‍රමයෙන් දිරීමටපත් වෙනවා. ඇඟ රැලි වැටෙනවා, ඒ වගේම අත්පා වාරු නැතුව යනවා, ඇස් පෙනීම දුබල වෙනවා, කන් ඇහිම දුබල වෙනවා, දත් හැලෙනවා. මේ විදිහට විවිධ ආකාරයෙන් අපි ජරාවටපත් වෙනවා, දිราපත් වෙනවා. ඒ වගේම අපේ ශරීරය පමණක් නෙමෙයි මේ ලෝකේ ඕනෑම දෙයක් කාලයක් පවතිනකොට ඒවා අනුක්‍රමයෙන් ජරාවටපත් වෙනවා. අපි හිතමු අපි නිවසක් ඉදි කළත් ඒ නිවස ටික කාලයක් යනකොට අනුක්‍රමයෙන් දිරීමටපත් වෙනවා. ගෘහ භාණ්ඩයක් වුණත් උපකරණයක් වුණත් මේ භෞතික වූ සෑම දෙයක්ම ටික කාලයක් පවත්වාගෙන යනකොට අනුක්‍රමයෙන් දිරාපත් වීම එහි විපරිණාම ලක්ෂණයයි. එතකොට ඒවා සියලුම සංස්කාර ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීනිමාන භික්කවේ සංකතස්ස සංකත ලක්ඛනානි. මහණෙනි, ලෝකේ සංස්කාර ධර්මයන්හි ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් පෙනෙනවා, අහෝසි වීමක් පෙනෙනවා. ඒ ඉපදීම සහ අහෝසි වීම අතරතුර වෙනසකට ලක්වීමක්, විපරිණාමයක් ප්‍රකට වෙනවා. එතකොට මේවා සියලුම සංස්කාර ධර්මයන්හි ආවේනික ලක්ෂණ. එතකොට නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජතුමාට පැහැදිලි කරලා දෙනවා, රජතුමනි, යම්කිසි කෙනෙක් මේ සියලු සංස්කාරයන්ට ආවේනික වූ මේ ලක්ෂණය එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම්, ජරා ධම්මං මා ජිරීති, ඒ ජරාව නැමැති ධර්මය මේ මා සතු දේවල් නොදිරවාවා, ඒවා දිරීමටපත් නොවේවා කියලා අපේක්ෂා කරනවා නම්, තමන් කැමති වෙච්ච පමණට, තමන්ගේ උණු පමණට ඒවා විපරිණාම ස්වභාවයට පත් නොවි තියෙන්නේ නැහැ. ඒවා නොදිරා තියෙන්නේ නැහැ. ඒ වගේම දෙවනි කාරණය තමයි ව්‍යාධි ධම්මං මා ව්‍යාදීති. මේ ලෝකේහි පුද්ගලයෝ රෝගී වෙනවා. එතකොට මේ කය සැකසීලා තියෙන වාපිත් සෙම් යන මූල ධාතුන්ගෙන්, එතකොට වාතය වෙනස් වුණත්, පිත වෙනස් වුණත්, සෙම වෙනස් වුණත් ඒ පුද්ගලයා රෝගී තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ විදිහට මේ කය තුලින්ම හටගන්න විවිධ රෝගාබාධ පවතිනවා. ඒ වගේම බාහිර සාධක නිසා සිද්ධ වෙන රෝගාබාධ අපේ ජීවිතේ අපට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෙම්හ සමුත්ථනාබාධ, වාත සමුත්ථනාබාධ, පිත්ත සමුත්ථනාබාධ, උතුපරිණාමජාබාධ, විසම පරිහාරජාබාධ, ඕපක්කමිකාබාධ, කම්ම විපාකජාබාධ, මේ විදිහට විවිධ ආබාධ මේ ශරීරයට සිද්ධ වෙන්නට පුළුවන්. සාංශාරික අකුසල කර්ම නිසා විවිධ රෝග හැදෙනවා. ඒ වගේම බාහිර උවදුරු නිසා, ස්වභාවික විපත් නිසා, ඒ වගේම තමන්ගේ වැරදි විදිහට කය පරිහරණය කිරීම නිසා, ඒ වගේම වාපිත් සෙම් කුපිත වීම නිසා, මේ විවිධ කාරණා නිසා අපේ කය රෝගී වෙනවා. එතකොට මේ කය ගැනයි කතා කළේ. බාහිර ද්‍රව්‍යත් එහෙමයි. ඒවා තියෙන්න ඕන ප්‍රමිතිය, තියෙන්න ඕන ස්වභාවය වෙනස් වෙනකොට ඒවා විකෘති වෙනවා. දැන් සීතෝෂ්ණ වලින් විකාරයටපත් වෙන, විපරීත වෙන ගතිය තමයි රූප කියලා කියන්නේ. එතකොට මේ ලෝකයේහි තියෙන සෑම රූපයක්ම ඊට අදාළ සීතෝෂ්ණ මට්ටම පවතින තාක්කල් සමබරව පවතිනවා. සීතෝෂ්ණ වෙනස් වෙච්ච ගමන් ඒවා විපරීත වෙනවා, විකෘති වෙනවා. දැන් ඉටිපන්දමකට ගිනි තිබ්බෙන් පස්සේ තේජෝ ශක්තිය වැඩි වෙනකොට ඉටිපන්දම ඒ ඉටි ටික ඝනව තිබිච්ච ලස්සනට හැඩයකට තිබිච්ච ඉටි ටික දියාරු වෙන්නට පටන් ගන්නවා. ඒ අර තේජෝ ශක්තිය නිසා විපරීත වීම. ඒ වගේම සමහර දේවල් වලට තේජෝ ශක්තිය අඩු වෙනකොට විපරීත වෙනවා. තේජෝ ශක්තිය වැඩි වෙනකොට විපරීත වෙනවා. එතකොට සමහර වෙලාවට උෂ්ණ අධික කාලවලට මිනිස්සු ජීවිතේ පවත්වා ගන්නට නොහැකිව මරණයටපත් වෙනවා. සීතල වැඩි වෙනකොට මරණයටපත් වෙනවා. ඇයි මේ? ඒ සීතෝෂ්ණ උස්පහත් වීම නිසා, තවත් විවිධ කාරණා නිසා අපේ කය රෝගී වෙනවා. බාහිර ලෝකයේ දේවල් විකෘති වෙනවා, විපරීත වෙනවා. එතකොට ඒ අදාළ ධර්මතා වෙනස් වීම තුළ ලෝකය වෙනස් වෙනවා කියන එක මේ රූප ධර්මතාවයන්ගේ එක්තරා ආවේනික ගති ලක්ෂණයක්. රූපය විකෘති වෙනවා, වෙනස් වෙනවා කියන එක රූපපතීති රූපක්. එතකොට ඒ රූපණේ වෙන ගතිය, විකාරයට, වෙනසට, විපරීත ස්වභාවයට පත් වෙන ගතිය තමයි අපි රෝගී වෙනවා කියලා හඳුනාගන්නේ. එතකොට නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, මහරජතුමනි, මේ ලෙඩවීම, එහෙම නැත්නම් විකෘති වීම ධර්මතා කොට ඇති මේ සංස්කාර ධර්මයන් දරාගෙන ජීවත් වෙන යම්කිසි කෙනෙක් ව්‍යාධි ධම්මං මා ව්‍යාදීති, ඒ ව්‍යාධිය නැමැති ධර්මය මම කැමති දේවල් වලට සිද්ධ වෙන්නට එපා. මම කැමති දේවල් ලෙඩ වෙන්නට එපා. මගේ ශරීරය ලෙඩ වෙන්න එපා. මගේ දරුවා ලෙඩ වෙන්න එපා. මගේ බිරිඳ ලෙඩ වෙන්න එපා. සැමියා ලෙඩ වෙන්න එපා. අම්මා තාත්තා ලෙඩ වෙන්න එපා කියලා ඒ තමන් ප්‍රිය වෙච්ච පමණට ලෝක ධර්මතා වෙනස් වෙන්නේ නැහැ. තමන් කැමති වෙච්ච පමණට, තමන්ට ඕන වෙච්ච පමණට එහෙම ලෝක ධර්මතාවල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මහරජතුමනි, මේ දෙවන කාරණයත් ශ්‍රමණ බ්‍රාහ්මණ යන් ඇතුළු දෙවියන් බබුන් මරුන් සහිත මේ විශ්වයේ කිසිවකු විසින් ප්‍රාර්ථනා කළාට අපේක්ෂා කළාට නොලැබිය හැකි කාරණයක් තමයි මේ ව්‍යාධි ධර්මය නැත්තම් ලෙඩවීම එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මරණ ධම්මං මා මීති. මරණේ නැමැති ධර්මය, ඒ කියන්නේ පැවතුණු පරම්පරාව අහෝසි වීම. දැන් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය සහ විපරිණාම ලක්ෂණය කියලා දෙකක් තියෙනවා. පින්නතුනි, අනිත්‍ය ලක්ෂණයයි කියලා කියන්නේ හටගත්තු නාම රූප ධර්මයන් වහාම බිඳී යාම. එහෙම නැත්නම් අහෝසි වීම, කිසිවක් නැ ඉතිරි නොවි බිඳී යනවා. එතන තවත් අලුතෙන් අභිනවෙන් හටගන්නවා. ඒකත් බිඳී යනවා. නැවතත් හටගන්නවා. ඒකත් බිඳී යනවා. එතකොට මෙහෙම අඛණ්ඩව පවතින එකට අපි කියනවා පරම්පරාවක් කියලා. නාම ධර්මත් පවතින පරම්පරාවක් හැටියට, රූප ධර්මත් පවතින පරම්පරාවක් හැටියට, එකක් හැටියට නෙමෙයි. දැන් මෙහෙම පරම්පරාවක් හැටියට පැවතුනාට මේ රූප ධර්මවල ස්වභාවය තමයි ඒ පරම්පරාව අනුක්‍රමයෙන් ෂය වෙලා යනවා. අනුක්‍රමයෙන් ඒක දිරාපත් වෙලා යනවා. ඒක තමයි අර ජරා ධර්මයේ හැටියට හැඳින්වෙන්නේ. එහෙම අනුක්‍රමයෙන් ෂය වෙලා ගිහිල්ලා දිරාපත් වෙලා ගිහිල්ලා යම් මොහොතක ඒක සම්පූර්ණයෙන් අභාවයට යනවා. එතකොට අන්නේ අභාවයට යාම තමයි අපි මරණයේ හැටියට හඳුනාගන්නේ. පුද්ගල ශරීරයක් සම්බන්ධව අපි කල්පනා කරලා බලනකොට සිත සහ කය එකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන තාක්කල් ඒ පුද්ගලයා ජීවත් වෙන කෙනෙක් හැටියට අපි හඳුනා ගන්නවා. යම් මොහොතක මේ කය නඩත්තු කරගෙන යන්නට අවශ්‍ය, සිතට පවතින්නට අවශ්‍ය මූලික සාධක ගිලිහුණු ගමන් තවදුරටත් සිත මේ කයේ පවතින්නේ නැහැ. මේ කයෙන් නිරුද්ධ වෙලා ඊළඟට ගන්න අරමුණත් එක්කලා යලිත් තැනක ජනිත වෙනවා. ඒක අපි හඳුන්වනවා පුනර්භවයයි, එහෙම නැත්නම් අභිනව ආත්ම භාවයක ප්‍රතිසන්දිය ලැබීමයි කියලා හඳුනා ගන්න. එතකොට දැන් මේ කයෙහි ජීව ශක්තිය සහ ප්‍රාණය තියෙන තාක්කල් තමයි මේ කය ඇසුරු කොටගෙන සිතට පවතින්නට පුළුවන් වෙන්නේ. ප්‍රාණය සහ ජීවය යම් ප්‍රමාණයක් යම් කාල සීමාවක් රැඳෙනවා. ප්‍රාණය නිරුද්ධ වුණත්, දැන් පුද්ගලයෙක් මරණයටපත් වුණත් මේ කයේ ශරීර කොටස් එකවරම මරණයටපත් වෙන්නේ. ඒ නිසා තමයි ඒ මාංශ පේශි, ඒ වගේම අක්ෂි කාච ආදිය පැය කිහිපයක් ඇතුළත ඒවා වෙන් කරගෙන තව කෙනෙකුට බද්ධ කළොත් ඒ තනත්තාගේ ශරීරය සමග බද්ධ වෙලා ජීවි ශෛල හැටියට ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පුද්ගලයේ මරණයටපත් වුණත් යම් කාල සීමාවක් ජීවය පවතිනවා. හැබැයි ප්‍රාණය නිරුද්ධ වුණාන් පස්සේ තවදුරටත් සිතට මේ කය ඇසුරු කොටගෙන පවතින්නට බෑ. ඒ නිසා කය සිසාරා ක්‍රියාත්මක වෙන ප්‍රාණ වායුව නිරුද්ධ වීම තමයි ඒ පුද්ගලයාගේ මරණය හැටියට හඳුනාගන්නේ. කුමක් නිසාද? ප්‍රාණ වායුව නිරුද්ධ වෙනකොට සිතට තවදුරටත් මේ කය ඇසුරු කොටගෙන පවතින්න බෑ. එතකොට මේ කය ඇද වැටෙනොත් විඥාණය තවත් තැනක අදාළ කර්මානුරූපව උත්පත්ති ලබනවා. එතකොට මේක අපි හඳුනා ගන්නවා සම්මුති මරණය හැටියට. අර ශණයක් පාසා නාම රූප ධර්ම නැවත නැවත බිඳී යනවා. ඒ බිඳී යාම අනිත්‍ය ධර්මයේ හැටියට, එහෙම නැත්නම් ශණික මරණය හැටියට හඳුනා ගන්නවා. මේ අපි කතා කරන අවස්ථාවේ කියන්නේ සිත සහ කය වෙන්වීම සම්මුති මරණය හැටියට හඳුනා ගන්නවා. එතකොට ලෝකේ උපන්නා වූ සෑම සත්වයකටම අනිවාර්යෙන් මරණය හිමි වෙනවා. බුදුහාමුදුරුවන්ටවත් ඒක වළක්වන්නට බෑ. ඉපදුනාට පස්සේ තමන් වහන්සේ බුදුනා කියලා උන්වහන්සේට මරණය නවත්තන්න බෑ. බුදුහාමුදුරුවන්ටත් මරණය නවත්තන්න පුළුවන් වෙන්නේ නැවත නොඉපදී සිටීම නිසා පමණයි. එහෙම නැත්නම් උපන්නා වූ ආත්ම භාවයේ මරණය වළක්වන්නට බුදු කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා නාරද මහරහතන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන මරණ ධම්මං මා මීති, මරණය නැමැති ධර්මතාවය මට බලපාන්න එපා. එහෙම නැත්නම් මගේ දරුවට බලපාන්න එපා. මගේ අම්මා තාත්තට, ඥාතියාට, බිරිඳට, සැමියාට බලපාන්න එපා කියලා හිතුවට, ප්‍රාර්ථනා කළාට ඒක ලෝකේ කිසිවෙකු විසින් ලැබිය නොහැකි කාරණයක්. නොලැබිය හැකි අවස්ථාවක් වෙනවා. එතකොට දැන් මෙතනදී කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වයස්ගත වෙලා මැරෙනවා නම් ඒක ස්වභාවිකයි. මේ අකාලෙ මැරෙන එක තව ජීවත් වෙන්නට කල් තිබියදී මැරෙන එක. ඒකත් අදාළ හේතු අනුව තමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳ ක්‍රම හතරක් දක්වනවානේ. ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපච්ඡේදක මරණය. ආයුක්ඛය මරණය කියලා කියන්නේ මේ කයේ ආයුෂ අවසන් වෙලා මරණයටපත් වෙනවා. ඒ කියන්නේ වයස්ගත වෙලා තවදුරටත් මේ කය පවත්වන්නට බෑ. එතනින් එහාට කය පැවැත්වීමේ සාධක දුර්වලයි. එතකොට මරණයටපත් වෙනවා. ඒක හඳුන්වනවා ආයුෂ අවසන් වෙලා මරණයටපත් වීම කියලා. ඉතින් වර්තමානයේ හැටියට කියනවා නම් ලංකාවේ මිනිස්සු අවුරුදු 70ක් 72ක් පමණ තමයි අද පරමාර්ථ හැටියට හඳුනා ගන්න. ඉතින් ඒ ප්‍රමාණය ඉක්මුණාට පස්සේ එතනත්තා ස්වභාවිකව ආයුෂ ගෙවීම නිසා සිද්ධ වෙන මරණයකට හිමිකම් ලබනවා. ඊළඟට කම්මක්ඛය මරණය කියලා කියන්නේ උත්පත්ති ලබාපු කුසල කර්ම ශක්තිය සෑවීම නිසා. ඒ කියන්නේ මේ ජීවිතේ අපි මිනිස්සෙක් හැටියට උපදින්න යම් කර්ම ශක්තියක් බලපෑවනම් ඒ කර්ම ශක්තිය දුර්වල කර්මයක් නම් ඒ කර්ම ශක්තිය ඉක්මනට අහෝසි වීම නිසා කෙනෙක් මරණයටපත් වෙන්නට පුළුවන්. එතකොට ඒක හඳුන්වනවා කම්මක්ඛය මරණයයි කියලා. උභයක්ඛය මරණය කියලා කියන්නේ ඉපදිච්ච කර්ම ශක්තියත් අහෝසි වෙනවා, කය පැවැත්විය හැකි ආයු කාලයත් අහෝසි වෙනවා, දෙකම ඉවර වෙලා සිද්ධ වෙන මරණය හඳුන්වනවා උභයක්ඛය මරණය. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි උපච්ඡේදක කම්මන. එතකොට සමහර කෙනෙක් මරණයටපත් වෙනවා, තව ජීවත් වෙන්න ආයු කාලයක් තිබියදී, ජීවත් වෙන්න උත්පත්ති ලබාපු කර්ම ශක්තියක් තිබියදී අතිරේක හේතුවක් මතුවෙනවා සාංසාරික වශයෙන් යම් කිසි කුසල අකුසල කර්මයක්. ඒක අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්, කුසල කර්මයක් වෙන්නත් පුළුවන්, වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. ඉතින් බොහෝ කොට යම් කිසි කෙනෙක් අකුසල කර්මයකින් මරණයටපත් වෙන්න පුළුවන්. පෙර සසරේ කරන ලද ප්‍රාණඝාත ආදී අකුසල කර්ම. ප්‍රාණඝාතයයි කියන්නේ තව සත්වයකට ජීවත් වෙන්න ආයු කාලයක් තිබියදී, කර්ම ශක්තියක් තිබියදී තමන් මැදිහත් වෙලා ඒ සතාගේ ජීවත් වීමේ අයිතිය අහෝසික. තොර මේ ජීවිතේ අපි ප්‍රාණඝාත නොකළ වෙන්නට පුළුවන්. නමුත් අනන්ත සසරේ අපි විසින් ඒබඳු කර්ම සිදු කරගෙන තියෙනවා නම් අපට ඕනෑම අවස්ථාවක ආයුෂක් තිබියදී, කර්මයක් තිබියදී ජීවිතය අහෝසි කරන්නට ඒ ප්‍රාණඝාත කර්මය මතු වෙන්නට පුළුවන්. ඊළඟට සමහර කෙනෙකුට ප්‍රබල කුසල කර්මයක් ඉස්මතු වුනොත් ජීවිතේ ඉක්මනින් අහෝසි වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රබල කුසලයක් මතු වෙනවා මේ ජීවිතේ විපාක දෙන්නට තරම් මේ තියෙන සාධක ප්‍රමාණවත් නැහැ. එතකොට ඒ බඳු ප්‍රබල කුසලයක් ඉස්මතු වුනොත් මේ ජීවිතය අහෝසි වෙලා ඒතනත්ත ප්‍රබල කුසල් ඇති, එහෙම නැත්නම් ප්‍රබල සැප ඇති දිව්‍යාත්ම භාවයක වගේ උපදින්නට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ බඳු අවස්ථාව අපිට විනිශ්චය කරන්නට බෑ. කෙනෙක් අකාලේ මිය යන්නේ කුසල කර්මයක් නිසාද, අකුසල කර්මයක් නිසාද, වෙනත් හේතුවක් නිසාද කියන එක විනිශ්චය කිරීම පහසු නෑ. ඉතින් මතු පිටින් බලලා දල වශයෙන් අපිට යම් යම් කාරණා තීරණය කරන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ඔය ක්‍රම හතරෙන් කවර ක්‍රමයකින් හෝ මැරෙනවා. ආයුෂ ඉවර වෙලා එක්ක මැරෙනවා, එක්ක කර්මය අවසන් වෙලා මැරෙනවා, එක්ක දෙකම ඉවර වෙලා මැරෙනවා, එහෙම නැත්නම් දෙකම තිබියදී අතිරේක හේතුවකින් මැරෙනවා. කවර ක්‍රමයකින් හෝ මැරෙනවා, ඒ මැරෙන එක නවත්තන්න බෑ. ධර්මතාවයක් හැටියට ගත්තොත් එය අනිවාර්ය ධර්මතාවයක්. ඒ නිසා නාරද මහරහතන් වහන්සේ මොණ්ඩ රජතුමාට පැහැදිලි කරනවා, මහරජතුමනි, යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් තමන් හෝ තමන් ප්‍රිය කරන අන් අය නොමැරී ජීවත් වේවා කියලා, ඒක නොලැබිය හැකි කාරණයක්. මේ සාධක හතරෙන් කවරක් හෝ මතු වෙනකොට ඒ පුද්ගලයාගේ ජීවිතය අහෝසි වෙනවා. ඒක අපි ප්‍රාර්ථනා කළයි කියලා, අපේක්ෂා කළයි කියලා නවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට හතරවෙනි කාරණේ තමයි කය ධම්මං මා කීති. සේවන දේවල් සේ නොවේවා. ඒ කියන්නේ දැන් අපි ඉපදුනාට පස්සේ හැම මොහොතකම ආශ සේ වෙනවා. ඉර පායලා ඉර බැහැලා යනකොට එක දවසක් ගත වෙලා ඉවරයි. එතකොට අපි අවුරුදු 100ක් ආයු යතුව නම් මේ ලෝකයට ඉපදුනේ, දැන් අවුරුදු 100ෙන් එක දවසක් අහෝසි වුණා. දැන් අපිට තියෙන්නේ තව ජීවත් වෙන්න අවුරුදු 99 කුත් දින 364ක් පමණයි. දැන් එක දවසක් ඉක්මිලා තවත් දවසක ඉර පායලා ඉර බැහැලා යනකොට අවුරුදු 99යි දින 363ක් බවට පත් වෙනවා. මෙහෙම දවසින් දවස ෂය වෙලා යනවා. එතකොට අපි ගත කරන ආයු කාලයත් එක්කලා ජීවත් වෙන්න තියෙන ඉඩකඩ අනුක්‍රමෙන් ෂය වෙලා අපි මරණයට ආසන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි ගොඩනගාගත්තු කුසල බලය දැන් මේ manuss ලෝකේ උපදින්න යම්කිසි කුසලයකින්නේ. අපි ජීවත් වෙන හැම මොහොතක් පාසා මේ කුසල කර්මයේ විපාකත්වයට පැමිණෙනවා. විපාක දෙන්න දෙන්න කර්මයට මොකද වෙන්නේ? සය වෙනවා. අනුක්‍රමයෙන් සය වෙලා අහෝසි වෙලා යනවා යම් අවස්ථාවක. එතකොට කුසල කර්මයක් අකුසල කර්මයක් දෙකම නিত্য වූ ධර්ම නෙමෙයි. ඒවා අනිත්‍ය ධර්ම. ඒවා විපරිණාම ධර්ම. ඒ නිසා කුසල කර්මයටත් අකුසල කර්මයටත් දෙකටම මේක සාධාරණයි. දැන් අකුසල කර්මත් එහෙමයි. දේවදත්ත හාමුදුරුව අනන්තරේ පාප කර්ම කරගෙන නිරයේ ඉපදුනා. එතකොට දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වසරෙන් වසර කල්පෙන් කල්පේ ඒ කර්ම ශක්තිය අනුක්‍රමයෙන් ෂය වෙලා යනවා. ෂය වෙලා ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන් අහෝසි වුණාට පස්සේ තමයි නැවත මනුලෝ ඉපදිලා සට්ටිස්සර කියලා පසේ බුදුවරයෙක් වෙනවා කියලා දෙක් වෙන්නේ. එතකොට මේ වගේ අකුසලයක් සය වෙනවා. කුසලයක් සය වෙනවා. අපි manuss ලෝකෙ ඉපදින්නේ යම්කිසි කුසල බලයකින් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සැප ලබනවා කියලා කියන්නේ කෑම කනවා කියන්නේ ඇඳුම් අඳිනවා කියන්නේ ගෙවල් හදනවා කියන්නේ අනිත් අයගේ සත්කාර සම්මාන කීර්ති ප්‍රසාද ලබනවා කියන්නේ මේ හැම එකකින්ම වැය වෙන්නේ අපි ගෙනාපු කුසල බලය. හරියටම ධනෙ වගේ. ධනෙ උපයා ගත්තාම කෑම කන්න ගියත් ධනෙ වැය වෙනවා. ගෙවල් හදන්න ගියත් ධනෙ වැය වෙනවා. ඇඳුම් පැළඳුම් ගන්න ගියත් ධනේ වැය වෙනවා. යාන වාහන ගන්න ගියත් ධනේ වැය වෙනවා. ඒ කරන හැම දෙයකදීම අපි සම්පාදනය කරගත්තු ධනය ටිකෙන් ටික වැය වෙනවා. අන්න ඒ වගේ තමයි අපි උත්පත්ති ලැබාපු කර්ම ශක්තිය අනුක්‍රමයෙන් ෂය වෙලා යනවා. ආයු කාලය ෂය වෙලා යනවා. හරි හම්බ කරපු ධනේ ෂය වෙලා යනවා. කාය ශක්තිය ෂය වෙලා යනවා. එතකොට මේ විදිහට අනුක්‍රමයෙන් ටිකෙන් ටික ෂය වෙලා යන දේවල් එසේ ෂය නොවේවා කියලා යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මහරජතුමනි ඒ දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිවකු විසින් නොලැබිය හැකි කාරණයක්. ඇයි ඒ ඉර පායලා ඉර බැහැලා යනකොට ආශ ගෙවි යනවා කියන එක අපිට නවත්තන්න බෑ. ජීවත් වෙන සෑම තත්පරයක් පාසාම කර්ම ශක්තිය ගෙවි යනවා කියන එක අපිට වළක්වන්නට බෑ. එතකොට කායික ශක්තිය තරුණ වියෙන් පස්සේ අනුක්‍රමෙන් ගෙවි යනවා කියන එක අපිට වළක්වන්නට බෑ. ඒ නිසා මේවා මේ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ. ඒ නිසා එසේ නොවේවා කියලා මේ අපේක්ෂා කරනවා නම් ඒ ශෝකයට කාරණයක් පමණයි. එසේ ලැබිය හැකි කාරණයක් නොවේයි කියලා නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. පස්වෙනි කාරණේ තමයි නස්සන ධම්මං මා නස්සීති නැසෙන සුළු දේවල් එසේ නොනැසේවා. ඒ කියන්නේ මරණයටපත් වෙන දේවල් මැරෙනවා. ඒ කියන්නේ ජීවේ සහිත දේවල් මරණයටපත් වෙනවා. අවශේෂ හැම දෙයක්ම නැසෙනවා. ඒ කියන්නේ අපි හරි හම්බ කරන දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන මේ හැම දෙයක්ම යම් මොහොතක පාවිච්චියට ගන්න බැරි ආකාරයට ඒවා දිරාපත් වෙලා විනාශ වෙනවා. එක්කෝ ජලයෙන් විනාශ වෙනවා, එක්කෝ ගින්නෙන් විනාශ වෙනවා, එහෙම නැත්නම් සුළඟෙන් විනාශ වෙනවා, එහෙම නැත්නම් සොරු ගන්නවා, හතුරන් ගන්නවා, රාජසන්තක වෙනවා, හදිසිය අපි මැරිලා යනවා. මේ මොන ක්‍රමෙන් හරි අපි සන්තක දේවල් නැසෙනවා, අහෝසි වෙනවා කියන එක ලෝකේ වළක්වන්නට පුළුවන් දෙයක් නෙමේ. සෑම නාම රූප ධර්මයක්ම අහෝසි වීම, නැසීම අනිත්‍ය ධර්මයේ උරුම කොට පවතින. ඒ නිසා මහරජතුමනි මේ ජරා ධර්මය තමන් වෙත නොපැමිණේවා, තමන් කැමති අය වෙත නොපැමිණේවා, ඒ වගේම ව්‍යාධි ධර්මය තමන් වෙතත් තමන් කැමති අය වෙතත් නොපැමිණේවා, මරණ ධර්මය තමන්ට සහ තමන් කැමති අයට නොවේවා, ක්ෂය වීම තමන්ට සහ තමන්ගේ දේවල් වලට සිද්ධ නොවේවා, ඒ වගේම විනාශ වීම තමන්ට සහ තමන්ගේ දේවල් වලට නොවේවා කියලා මේ කරුණ පහ යම් කෙනෙක් ලෝකේ අපේක්ෂා කරනවා නම් මහරජතුමනි එය නොලැබිය හැකි කාරණා පහක් ශ්‍රමණ බ්‍රාහ්මණ දේව යක්ෂ මාර බ්‍රහ්ම කිසිවෙකු විසින් මනුෂ්‍ය අමනුෂ්‍ය කිසිවෙකු විසින් ලෝකේ ලැබිය හැකි කරුණ නොවේ කියලා නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඉන් අනතුරු උන්වහන්සේ මුණ්ඩ රජතුමාට පැහැදිලි කරනවා රජතුමනි ඥානවන්තයෝ මේවා සිද්ධ වෙනකොට නුවණින් කල්පනා කරලා බලනවා මේවා මට පමණක් නෙවෙයි මේවා සියලුම සංස්කාරයන්ට පොදු ධර්මයන්, ලෝක ධර්මයන්, කාටත් පොදු උරුම ධර්මතාවයන්. ඒ නිසා මෙතනදී ශෝක කිරීම, හඬීම, වැළපීම අර්ථ ශුන්‍ය දෙයක්. ඒන් වෙහෙසටපත් වීම පමණයි සිද්ධ වෙන්නේ. මගේ කටයුතු අඩාල වීම විතරයි සිද්ධ වෙන්නේ. මගේ හිත දුර්වල වීම විතරයි සිද්ධ වෙන්නේ. මම හැඟීම් වලට වහල් වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒකෙන් මගේ දියුණුව එන හිටිනවා. මගේ මනස පිරිහෙනවා. එතකොට සතුරන් සතුටු වෙනවා. මිතුරන් කම්පාවටපත් වෙනවා. ඒ නිසා ඒන් අලාභයක්මයි වෙන්නේ. මෙය මට පමණක් ආවේනික වූ ධර්මයක් නොවේ. මෙය පොදු සංස්කාර ධර්මයක්. ඒ නිසා ඒ පිළිබඳව ශෝක කිරීම, හඬා වැළපීම, දුක් වීම අර්ථ ශූන්‍ය දෙයක් පමණක් නෙමේ, අනර්ථයකුත් සිද්ධ වෙනවා කියලා ඥානවන්තයා නුවණින් කල්පනා කරලා ඒ ශෝකය නැමැති උල සිතින් බැහැර කරලා ලෝක ධර්මතාවයන්ට මුහුණ දෙන්නට ඒ තැනැත්තා සිත පුහුණු කරගන්න. නමුත් නුවණ මද තැනැත්තා නැවත නැවත තමන්ගේ හැඟීමටම වහල් වෙලා, තමන්ගේ මනෝභාවයටම වහල් වෙලා, ඒ තුලම নিমগ্ন වෙලා, ශෝක වෙලා, සිත දූෂ්‍ය කරගන්නවා, සිත කිලිටි කරගන්නවා, සිත පරිහානියටපත් කරගන්නවා. ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු අඩාල කරගන්නවා. එතකොට සතුරන් සතුටු වෙනවා, මිතුරන් දුකටපත් වෙනවා, පරිහානියටපත් වෙනවා. ඇයිද? මේ හැඟීමට වහල් වීම නිසා. ඒ හැඟීමට වහල් වීම පෙනතුනේ සිද්ධ වෙන්නේ ඉතාම සූක්ෂම විදිහට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ මිය පරලෝකීය අකිල පුතණුවන් පිළිබඳව සිතනකොට ඒ මවට, ඒ පියාට, ඒ සහෝදරියට, ඒ ආච්චි අම්මට, සීයට, ඒගොල්ලන්ට හිතෙන්නෙම පුතාගේ තියෙන ගුණවත්කම්, වටිනාකම්, ඒ වගේ මේ දරුවගේ තියෙන සත්පුරුෂකම්, ඒ දරුවගේ නැනවත්කම්, මේ විදිහට හොඳ දේවල් එක්ක තමයි අපට ඒ දරුවව සිහි වෙන්නේ. ඒ දරුවගේ ගුණ නුවණ ගැන, වටිනාකම් ගැන තමයි අපට එකවරම සිහි වෙන්නේ. එතකොට එහෙම සිහි වෙනකොට අපට හිතෙන්නේ ඒ දරුවගේ හොඳ ගති ගුණ ගැන හිතන එක වරදක්ද? ඒක සිහි කරන එක වැරද්දක් නෙමෙයිනේ. ඒක අමතක කරනවා නම් ඒක මහා ගුණමකුකමක් නේ. දරුවගේ තිබිච්ච වටිනාකම්, දරුවගේ තිබිච්ච සත්පුරුෂකම්, ඒ හොඳ ගති ගුණ අපි හිතන්න ඕන නේද? ඒවා අමතක කරන එක සුදුසු නැහැ නේද? ඒවා හිතන එක නේද සත්පුරුෂකම, ගුණ සම්පන්න බව? එහෙම පුළුවන් ද අපට ඒ දරුවගේ වටිනාකම් එකපාරට අමතක කරලා දා? මෙහෙම තමයි හිතෙන්නේ. නමුත් එහෙම හිතුණට දැන් මේ මතුවෙන්නේ මොකද්ද? දරුවගේ ගුණය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි පින්නතුනි. ඒ ගුණ සම්පන්න පුද්ගලයා තමන්ට අහිමිවීම පිළිබඳව මනසේ ශෝකය මතුවෙන කාරණය, ශෝකය මතුවෙන්නට ආරම්භණයක් තමයි දැන් මේ අවදි වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මියගිය තැනැත්තාගේ වටිනාකම් සිහිනුවණින් හිතන්නට ඒ වරදක් නෙමෙයි. හැබැයි අපට ඒ දරුවාගේ ගුණ යහපත්කම් සිහිපත් වෙනකොටම අපට නොදැනුවත්වම අපේ මනසට මතුවෙන්නේ කොමක්ද? අනේ එච්චර වටිනාකම් තිබිච්ච දරුවා කාලෙ මිය ගියානේ. අනේ මෙච්චර හොඳ ගති ගුණ තිබිච්ච දරුවා මිය ගියානේ. මෙච්චර මේ අපරාධකාරයෝ, පව්කාරයෝ ලෝකේ ජීවත් වෙනවා. ඇයි මේ හොඳ මිනිස්සු විතරක් ඉක්මනින් මැරිලා යන්නේ? එතෙන් ධර්මයෙන් දැහැමියා රැකෙනවා නම් මේ ධර්මයේ ඇසුරු කරන අය නේද රැකෙන්න නැත්තේ? හොඳ මිනිස්සුන්ට වැඩි අවශ්‍ය නැද්ද? සත්පුරුෂයින්ට මේ ලෝකේ ජීවත් වෙන්නට ඉඩක් නැද්ද? එතකොට අපට නොදැනුවත්වම මේවා මේ විදිහට වචන වශයෙන් ඔහොම නොවුනට එක්තරා නුරුස්නා ගතියක් මනසට මතුවෙන්න ගන්නවා. දැන් අර දරුවාගේ වටිනාකම් සිතන්න සිතන්න, වටිනාකම් මතු කරන්න මතු කරන්න, ගුණ යහපත්කම් පිළිබඳව කල්පනා කරන්න කරන්න අපට නොදැනුවත්ව අපේ මනස තුල එක්තරා නොසතුටක්, නොමනාපයක්, නුරුස්නා ගතියක් ප්‍රතික්ෂේප කිරීමක් මතු වෙනවා. කුමක් ගැනද? ඉබඳු ගුණ යහපත් තැනැත්තෙක් ඉක්මනින් අහෝසි වීම පිළිබඳ. අන්න එතන තමයි අර්බුදය මතුවෙන්නේ. එතකොට ඒහා බැඳිලා අපේ මනසේ දුක ශෝකය මතුවෙනවා. දුක ශෝකය කියන්නේම පින්නතුනේ පටිඝ සම්පයුක්ත සිත්. ඒ කියන්නේ ද්වේෂ මූලික සිත්. ද්වේෂය කියන එක අපිට ක්‍රම කීපකින් මතුවෙනවා. ද්වේෂයයි කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය, අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. දැන් එතකොට මෙතන මොකද්ද අරමුණ? මේ තරුණ දරුවා අකාලේ මිය ගියා. ඒ තරුණ දරුවා අපට අහිමි වුණා. ඒ ගුණ සම්පන්න දරුවා මිය ගියා. ගුණ නුවණ ඇති ඒ දරුවාට, එච්චර වටිනාකම් තිබුණු දරුවාට, ඒ තරම් ආදරණීය දරුවාට තව කලක් ජීවත් වෙන්නට බැරි වුණා. ඔහු අපෙන් සමුගත්තා. ඔහු අපට නැති වුණා. දැන් මේක තමයි අරමුණ. ඒ නැති වුණා, අහිමි වුණා කියන එකට අපි කැමති නැහැ. අපි මේ මනසින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම තමයි පටිඝයයි කියලා කියන්නේ. එතකොට අපි නොදැනුවත්වම අපට ඇති වෙන්නේ ද්වේෂ මූලික සිත් පරම්පරාව. ඒ ද්වේෂය සමහර තැනක අපි ද්වේෂය නමින්ම හඳුන්වනවා. සමහර තැනක ඒක කෝපයයි කියලා හඳුන්වනවා. කෝපය කියලා හඳුන්වන්නේ අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් මතුවෙනකොට අපි හඳුන්වනවා කෝපයයි කියලා. සමහර තැනක අපි ඒක භීතිය කියලා හඳුන්වනවා. භීතිය කියන්නේ අරමුණෙහි ගැටෙනවා. හැබැයි ඒ අරමුණ අභිභවා යන්නට ශක්තිය නැහැ. ඒතකොට අරමුණෙන් පලා යන හැකිලෙන ගතියෙන් තමයි ඒ පටිඝය මතුවෙන්නේ, ද්වේෂය මතුවෙන්නේ. ඒක හඳුන්වනවා භීතියයි කියලා. තව සමහර අවස්ථාවලදී සිද්ධ වෙච්ච සිද්ධියට අරමුණට කැමති නැහැ. ඒක මනසින් ප්‍රතික්ෂේප කරනවා, ඒක සමග ගැටෙනවා. හැබැයි ඒක තමන්ගේ වරදක්. දැන් අපිට ඒක නැවත යථා තත්ත්වයටපත් කරගන්න බෑ. එතකොට ඇති වෙන ද්වේෂය පසුතැවීම හැටියට හඳුන්වනවා. අනේ මගේ අතින් මේ වරද වුණානේ, මට මේක කරගන්න බැරි වුණානේ, කළ යුතු වෙලාවේ මං කළේ නැහැනේ කියලා එතකොට තැවෙනවා. ඒ ඇති වෙන්නේ ද්වේෂයමයි. ඒ නිසා පසුතැවීම කියන්නේ ද්වේෂයමයි. ඒකත් අකුසලයක්මයි. ඊළඟට ඇති වෙනවා ශෝකය කියලා. ශෝකයයි කියලා කියන්නේ යමක් අහිමි වුණා, යමක් නැති වුණා, දැන් නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ බඳු අවස්ථාවලදී ඒ අරමුණ සමග ගැටෙනවා. ඒ ගැටෙන වාරයක් පාසා අපේ මනසේ මහත් වූ කම්පාවක්, සුභයහයක්, දුකක්, වේදනාවක් හටගන්නවා. ඒක හඳුන්වනවා ශෝකය කියලා. නමුත් එතන ඇති වෙන්නේ ද්වේෂ මූලික සිත් පරම්පරාවක්මයි, අකුසලයක්මයි. දැන් මේ අකුසල් සිතින් අපේ සිත කිලිටි වෙන්න, සිත දුර්වල කරන්නට බලපාන්නේ දරුවගේ ගුණ යහපත්කම් නෙමෙයි, දරුවා ගැන සිහි කිරීම නෙමෙයි. ඒ දරුවා ගැන සිහි කරනකොට, දරුවාගේ ගුණ යහපත්කම් ගැන හිතනකොට අපට නොදැනුවත්වම අපේ මනස විසින් ඒ බඳු ගුණ යහපත්කම් ඇති දරුවා අපට අහිමි වුණා නේද කියන කම්පණය අපට නොදැනුවත්වම මනසේ මතුවේ. එතකොට
කියන දේ
කරන්නේ දරුවාගේ මරණය පිළිබඳ ශෝක වීමක් නෙමෙයි. මේ ඇති වෙන්නේ කුමක්ද? දරුවාගේ මරණය පිළිබඳව අපේ මනසේ මතුවෙන හැඟීම පාලනය කරගන්නට බැරි දෝෂයක් මේ තියෙන්නේ. නමුත් ඒක දෝෂයක් හැටියට අපට පෙනෙන්නේ නැහැ. කුමක් නිසාද? අපට මතු පිටට පෙනෙන්නේ අපි දරුවාගේ ಗುಣ සිහි කරනවා වගේ. ඉතින් ಗುಣ සිහි කිරීම වරදක්ද? ಗುಣ සිහි කිරීම වරද්දක් නෙමෙයි නේද? කෙනෙකුගේ හොඳ අගය කිරීම වරදක් නෙමෙයිනේ. ඒ දරුවා මැරුණට පස්සේ එකපාරට අමතක කරන එක හොඳ නෑ නේද? එහෙම තමයි අපිට හිතෙන්නේ. එතකොට අපිට නොදැනුවත්වම එක්තරා වංචක ධර්මයක අපි පැටලෙනවා. මොකද්ද වංචක ධර්මය? මියගිය දරුවාගේ ಗುಣ සිහි කිරීමේ මුලාවෙන් අපේ මනසෙහි ශෝකය රජ කරන්නට පටන් ගන්නවා. ඒ ශෝකයට අදාළ අරමුණ සිතින් බැහැර කරන්න අපි කැමති වෙන්නේ නැහැ. ඇයිද කැමති වෙන්නේ නැත්තේ? එය ಗುಣගරුක භාවයයි, ಗುಣ සිහි කිරීමයි, සත්පුරුෂකමයි, manussකමයි, අපේ මනසේ තියෙන හොඳ ගතියක් කියලා අපි වරදවා වටහා ගන්න. ඒ වරදවා වටහා ගැනීම නිසා ඒ අරමුණ මතුවෙනකොට ඒක බැහැර කරන්න අපි සූදානම් නැහැ. ඒක පැවැත්වීම තමයි ಗುಣ යහපත්කම කියලා අපට හිතෙන්නේ. නමුත් ඒ ಗುಣ යහපත්කමක් වගේ මතුවෙන්නේ මොකක්ද? අපි ශෝක කරන, අපි ද්වේෂ කරන, අපි කම්පණයටපත් කරන ආරම්මණයක්මයි. එතකොට එහෙමනම් දැන් අපි මේක අමතක කිරීමද කළ යුත්තේ? නෑ පින්නතුනි, දේවල් අමතක කරන්න අපට පහසු නෑ. අපට කොලයක් කඩලා ඉවත් කළා වගේ, නටුවෙන් මලක් කඩලා ඉවත් කළා වගේ අපට අපේ මනසේ දේවල්, සටහන් වෙච්ච දේවල්, දැඩි කම්පනයන් අපට අමතක කරන්න බෑ. එහෙම අමතක කරන්න කියනවා නම් ඒක සුදුසු යෝජනාවක් නෙමෙයි. මොකද ඒක කළ නොහැකි දෙයක්. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? දැන් දරුවාගේ ಗುಣ සිහි කරන එක වැරද්දකුත් නෑ. දරුවා ගැන අගය කරන එක වැරද්දකුත් නෑ. වැරද්ද වෙන්නේ ඒ සිද්ධිය දිහා බලන විදිහ, දකින විදිහේ වැරද්ද තියෙන. ඒ තුලිනුයි අර කම්පණය ඇති කරන්නේ. ඒ තුලිනුයි අර හැඟීම් වලට වහල් වෙන්නේ. අන්න ඉබඳු තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහිය උපදවා ගන්න. පටාචාරාවටත් උනේ ඒකමනේ. පටාචාරාවගේ දරුවෝ දෙන්නම නැති වුණා, සැමිය නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, සහෝදරයා නැති වුණා. දැන් ඇය කල්පනා කළේ අපි කාටවත් අපරාධයක් කළේ නැහැ. කාටවත් අපි කරදරයක් කළේ නැහැ. අපි පව්කම් කළේ නැහැ. මෙච්චර හොඳට හිටපු අය ඇයිද මෙහෙම අකාල විනාශුනේ? මගේ දරුවෝ කාටද අනර්ථයක් කළේ? ඒ අය පුංචි දරුවෝ. ඇයි ඒගොල්ලෝ අකාල විනාශ වුනේ? එතකොට මෙහෙම හිතන්න හිතන්න ගින්නක් වගේ දැල්වෙනවා. ඒ නිසා තමයි ඇයට වළක්වා ගන්න බැරි මහ ශෝකයක් හටගත්තේ. එතකොට බුදුරජාණන් අතන දේශනා නැගණියනි සිහිය පිහිටුවා ගන්න. මොකද ලෝකේ දේවල් අපි කම්පාවටපත් වුණා කියලා ලෝකේ දේවල් වෙනස් වෙන්නේ නැහැ, කන පිට හැරෙන්නේ නැහැ. ඒකෙන් අපි හෙම්බත් වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා අපිට සිහියෙන් නුවණින් දකින්නට පුළුවන් නම් තමයි යථාර්ථය දකින්නට පුළුවන්, ඇත්ත දකින්නට පුළුවන්. එතකොට පටාචාරාව දරුවාගේ අභාවය, සැමියාගේ අභාවය අමතක කළේ නැහැ. අමතක කරනව වෙනුවට ඒ ගැන දැකපු ආකාරය වෙනස් කළා, වෙනස් විදිහකට ඒ ගැන දකින්නට උත්සාහ කළා. මෙතෙක් කාලයක් ඒ පිළිබඳව දැක්කේ හැඟීම් බරව. මෙතෙක් කාලයක් ඒ පිළිබඳව දැක්කේ තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව. මෙතෙක් කාලයක් ඒ පිළිබඳව දැක්කේ තමන්ගේ මනසේ ඇබ්බැහිවලට අනුව. එතකොට ඒ ඇබ්බැහි වලට අනුව රුචි අරුචිකම් වලට අනුව හැඟීම් වලට අනුව ඒ අරමුණ දිහා බලපු බැල්ම දැකපු දැක්ම වෙනස් කරලා ධර්මයට අනුව ඒ දිහා බලන්නට උත්සාහ කරනවා. ධර්මයට අනුව බලන්නට නම් අපිට කරුණු දෙකක් මතු කරගන්න ඕනේ. සතිය සහ සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. සිහිය කියලා කියන්නේ මොකද්ද? ඒ අරමුණ පිළිබඳව මෙනෙහි කරනකොට ඒ අරමුණ සිහි වෙනකොට අපේ සිතට මොකද වෙන්නේ කියලා සිහිපත් වෙන්නට ඕනේ. අරමුණ සිහිපත් වෙන්නත් ඕන, අරමුණ ගැන සිහි කරනකොට මගේ හිතට මොකද වෙන්නේ කියලා තමන්ට දැනෙන්නත් ඕන. අන්නේ අවදිමත් බව පවත්වා ගන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි සතියයි කියලා. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ අරමුණ සහ තමන්ගේ මනසේ දැනෙන ස්වභාවය හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට දක්ෂ වෙන්නට ඕන. දරුවා මිය ගියා කියන කාරණය හැඟීම් වලට වහල් වෙලා ප්‍රතික්ෂේප කරන්නේ නැතිව, තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව ඒ දිහා බලන්නේ නැතිව, ඇබ්බැහි වලට අනුව බලන්නේ නැතිව, ඒ අරමුණ දිහා ඥාන සංප්‍රයුක්තව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් හටගත්තු සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. අනාත්මයි කියන්නේ අපේ කැමැත්තට අනුව, අපේ රුචිකත්වයට අනුව ඒ කිසිවක් පවතින්නේ නැහැ. මේ විදිහට අපි නුවණින් සිහි කරන්නට උත්සාහ කරනවා. අන්නේ කාරණා දෙක අපි සතුව තිබුණොත් මොනවද කාරණා දෙක? සිහිය සහ නුවණ. සිහියෙන් කරන්නේ අරමුණ වගේ මේ අරමුණ සිහි කරනකොට අපේ සිතට මොකද වෙන්නේ කියලා සිහිපත් කරලා දෙනවා. නුවණින් කරන්නේ ඒ අරමුණ සහ අපේ සිත පිළිබඳව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් නුවණින් විමසා බලන්නට, ප්‍රත්‍යවේක්ෂා කරන්නට පෙළඹෙනවා. එතකොට ඒ විදිහෙන් සිහියෙන් සහ නුවණින් බලනවා නම් සිදුවෙච්ච ඕනම සිද්ධියක් පිළිබඳව ආපසු සිහි කිරීම වරදක් නෙමෙයි. දරුවාගේ මරණය පිළිබඳව, දරුවාගේ ගුණය පිළිබඳව, දරුවාගේ සත්පුරුෂකම් පිළිබඳව සිහි කිරීම වරදක් නෙමෙයි. හැබැයි සිහියෙන් සහ නුවණින් දැන් ඒක සිහි කිරීම වරදක් වෙන්නේ කොහොම සිහි කරනකොටද? හැඟීම් බරව, රුචි අරුචිකම් වලට වහල් වෙලා, මානසික ඇබ්බැහි වලට නතු වෙලා, සිත බොළඳ කරගෙන අපි දරුවාගේ ගුණය පිළිබඳව හිතනවා නම්, සත්පුරුෂකම් ගැන හිතනවා නම්, වටිනාකම් ගැන හිතනවා නම්, අපිට නොදැනුවත්වම අපේ සිත දුර්වල වෙනවා. ඒ නිසා දරුවාගේ අභාවය අපි අමතක කරන්නට සුදුසු නැහැ. අමතක කළ යුතු නැහැ. අමතක කරන්න කිව්වට ඒක කරන්නත් බෑ. ඒ නිසා අපි කළ යුත්තේ ඒක අමතක කරන්නට වෑයම් කරලා ඒකත් එක්ක පොරබදන එක නෙමෙයි. ඒ වගේම දරුවගේ ගුණ යහපත්කම් ගැන මතක් වෙනකොට ඒව දැන් හිතලා වැඩක් නැහැ කියලා අසත්පුරුෂ හැඟීමක් මතු කරගන්න එක නෙවෙයි, ගුණමකු භාවයක් ඇති කරගන්න එක නෙවෙයි. ඒවා පිළිබඳව මෙතෙක් හිතුවට වඩා වෙනස් දෘෂ්ටි කෝණයකින්, වෙනත් දැක්මකින් දකින්නට වෑයම් කිරීම. එදා පටාචාරාවට මේ උපදේශය බුදුරජාණන් වහන්සේ දුන්නාම එතුමිය ඒ සඳහා උනන්දු වුණා, උත්සාහවත් වුණා, එය සඵල වුණා. අවසානයේ දරුවන්ගේ අභාවයම, සැමියාගේ අභාවයම ඇයට ශෝක සල්ලය දුරු කරන්නට, ශෝකේ නැමැති හුල උදුරා දමලා නැවත මේ සසරේ කිසිදාක ශෝක නොවන තත්ත්වයටපත් වෙන්නට ඇයට එයම කමටහනක් බවට පත් වුණා. එතකොට ඒ தත්ත්වයට පරිවර්තනය කරගන්න පුළුවන් උනේ දැක්ම වෙනස් කළා. දැන් කිසා ගෞතමිය ගත්තා පස්සේ කිසා ගෞතමියටත් තමන්ගේ එකම දරුවා බොහෝ කාලයක් අපේක්ෂා කරමින්, බලාපොරොත්තු වෙමින්, ප්‍රාර්ථනා කරමින් ඉඳලා ලැබිච්ච දරුවා තමයි හදිසියේ මරණයටපත් උනේ. එතකොට ඇය මේ දරුවා කරපින්නාගෙන දරුවා ජීවත් කරන්න ඖෂධයක් හොයමින් ගියේ අඥානකමට නෙමෙයි. ඇය ඒ භවයේම රහත් වෙන්න තරම් ප්‍රඥාව ඇති කාන්තාවක්, අනුවන කාන්තාවක් නෙමෙයි. ඇයිද එහෙමනම් දරුවා මැරුණයි කියන එක ඇයට පිළිගන්නට බැරි වුණේ? එකම දරුවා නිසා, තමන් බලාපොරොත්තු තියාගෙන ඉඳලා ලැබිච්ච දරුවා නිසා, ගුණහපත්කම් ඇති දරුවා නිසා, මේ විවිධ හැඟීම් නිසා ඒ දරුවා පිළිබඳව බලාපොරොත්තු වැඩි. එතකොට වැඩි බලාපොරොත්තු තියාගෙන ඉඳද්දී හදිසියේ මිය ගියාම ඒ මරණය කියන එක නොදන්නව නෙමෙයි, ඒ පිළිගන්නට සිත සූදානම් නැහැ. එහෙනම් දැන් මේ අකිල පුතණුවන්ගේ මරණය, ඒ මවට, පියාට, සහෝදරියට, ආච්චි අම්මට, සීයට මැරෙනවා කියන එක දන්නේ නැතුව නෙමෙයි මේ ශෝකය හටගන්නේ. ඒ මරණය කියන එක මනසින් පිළිගන්නට සූදානම් නැහැ. ඇයි පිළිගන්න සූදානම් නැත්තේ? ඒ දරුවා අපට තාමත් අවශ්‍යයි. ඒ දරුවාගේ වටිනාකම්, ගුණසම්පන්නකම්, සත්පුරුෂකම්, හොඳ ගති, ඒවා සිහි වෙන ගානේ අපට ඕන වෙන්නේ තව බොහෝ කාලයක් ඒ අපි කැමති ಗುಣ සහ අපි කැමති පුද්ගලයා අපි ළඟ රඳවා ගන්න. එතකොට එයා හිමිවීම නිසා තමයි අපේ මනසින් එය ප්‍රතික්ෂේප කරන්න ගන්න. එතකොට අපිට නොදැනුවත්වම කුමක්ද මේ සිද්ධ වෙන්නේ? ලෝක ධර්මතා ප්‍රතික්ෂේප කිරීම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සි පරාභව. ධර්මයට කැමති වෙන කෙනා અભිවෘද්ධියටපත් වෙනවා. ධර්මයට ද්වේෂ කරන කෙනා පරිහානියටපත් වෙනවා. එතකොට ධර්මයට ද්වේෂ කරනවා කිව්වහම අපේ නිවනට ද්වේෂ කරනවා කියන එක නෙමෙයි පින්නතුනි. මේ අපි දැන් මරණය නැමැති ධර්මය, ඒක ලෝක ධර්මතාවය. ඒක පිළිගන්නව වෙනුවට, ඒක පිළිගන්නට සිත සකස් කරගන්නව වෙනුවට, සිහිය සහ ප්‍රඥාව අවදි කරගන්නව වෙනුවට, ඒ මරණය නැමැති ධර්මය අපේ සිතින් අපි ප්‍රතික්ෂේප කරනවා නම්, ගැටෙනවා නම්, ඒකෙන් ශෝකය හටගන්නවා නම්, ධම්ම දෙස්සී පරාභව, ඒ ධර්මතාවයට ද්වේෂ කරන ගැටෙන පුද්ගලයා පිරිහීමටපත් වෙනවා. ඇරෙන්නට වෙන යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ ಗುಣ සිහි කිරීමේ මුවාවෙන්, දරුවාගේ ಗುಣ යහපත්කම් නැවත නැවත අගය කිරීමේ මුවාවෙන් අපේ සිත අපටම වංචා කරමින් අර ඇබ්බැහියට සිත නතු වීමයි තියෙන දුර්වලකම. ඒ නිසා ඒ දුබලකම සකස් කරගන්නට නම් කාරණේ අමතක කරන එක නෙවෙයි කළ යුත්තේ. ඒ කාරණේ දිහාම මෙතෙක් දුටුවාට වඩා සිහියෙන් සහ නුවණින් බලන්නට පුහුණු වෙන්නට ඕනේ. ඒ නිසා එදා මුණ්ඩ රජතුමාට නාරද මහරහතන් වහන්සේ පෙන්වා දෙන්නේ ඥානවන්ත පුද්ගලයා මේ කාරණා පිළිබඳව හැඟීම්බරව හිතන්නේ නැහැ. ඒ වගේම ඇබ්බැහි වලට වහල් වෙලා හිතන්නේ නැහැ. රුචි අරුචිකම් මත හිතන්නේ නැහැ. මේක තමන්ට විතරක් ආවේනික කාරණයක් නෙමෙයි, ලෝකයටම පොදු ධර්මතාවයක් හැටියට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් විශ්ව ධර්මතා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ධහමට අනුව බලන්නට පුහුණු වෙනවා, උත්සාහ කරනවා. එසේ උත්සාහ කරනකොට ඒ තනත්තාගේ ශෝකය දුරු වෙනවා, හඬා වැළපීම් දුරු වෙනවා, තමන්ගේ කටයුතු මනවින් කරගන්නට සිහිබුද්ධිය අවදි වෙනවා. ඒ පමණක් නෙමෙයි, ඒ තමන්ට දුක ශෝකේ ජනිත කරපු කාරණයම ලෝකේ දකින්නට, ජීවිතේ අවබෝධ කරන්නට සුදුසුම කමටහනක් බවට පත් වෙනවා. මේ කාරණා මෙසේ පැහැදිලි කළහම එදා මුණ්ඩ රජතුමා නාරද මහරහතන් වහන්සේට වැඳලා, ස්වාමීනි මගේ ශෝක නැමැති උල දුරු වුණා, මම ප්‍රකෘති තත්ත්වයට පත් වුණා, ස්වාමීනි මේ ධර්ම පරයය කුමක්ද කියලා විමසපු තැන නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, මහරජතුමනි මෙය ශෝක සල්ල හරණයයි, මේ ශෝක සල්ල හරණ ධර්ම පරයයයි. එනිසා ඒ සූත්‍ර දේශනාව ශෝක සල්ල හරණ නමින් හැඳින්වේ. එතකොට මේ කාරණා අපට ජීවිතේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නට සුදුසුම වෙලාව තමයි පින්නතුනි අපට යමක් අහිමි වුණු අවස්ථාව, ශෝකය මතු වුණු අවස්ථාව. ශෝකේ නැති අවස්ථාවේදී අපට ශෝකයේ පිළිබඳව හිතලා යථාර්ථය දකින්නට බෑ. මරණය සිදු නොවුණු අවස්ථාවේ, ප්‍රියයන්ගෙන් වෙන් නොවුණු අවස්ථාවේ අපිට මේ කාරණා ගැන කිව්වොත් ඒක හුදු දහම් කාරණයක් පමණයි. ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීමක් සමග මුසු කරගෙන අපිට ජීවිතයේ තුලින් දහම දකින්නට, දහම තුලින් ජීවිතය ප්‍රත්‍යවේක්ෂා කරන්නට අපි උත්සාහ කළොත් තමයි අපිට යථාර්ථය දකින්න පුළුවන්. එහෙම නොවන තාක්කල් අපි සිහින ලෝකයක පවතිනවා. අපේ මනසේ පවතින දුර්වල හැඟීම කොච්චර බරපතලද කියලා අපට වැටහෙන්නේ නැහැ. දැන් අර පින්තුන් අහලා ඇතිනේ මට්ට කුණ්ඩලී කියන දිව්‍ය පුත්‍රය, කියන්නේ මට්ට කුණ්ඩලී කියන්නේ අදින්න පුබ්බක සිටුතුමාගේ එකම පුතණුවා. එතකොට අදින්න පුබ්බක සිටුතුමා කියලා කියන්නේ බොහොම මසුරු සිටුවරේ, කිසි දෙයක් කිසිවෙකුට නොදෙන, තමන්ගේ දරුවටවත් දුන්නේ නැහැ. මට්ට කුණ්ඩලී රෝගී වෙලා මරණාසන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් එතනට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවාගෙන මට්ට කුණ්ඩලී දෙව්ලොව උපදිනවා. එතකොට මට්ට කුණ්ඩලී මරණයට පත් වුණාට පස්සේ මලකඳ ආදාහනය කරලා අදින්න පුබ්බක පියා හැමදාම සොහොනට ගිහිල්ලා අඬනවා, වැළපෙනවා. අනේ එකම දරුවා නැති වුණා, එකම පුතා නැති වුණා, මගේ පුතා නැති වුණා කියලා අඬනවා, වැළපෙනවා. එතන මට්ට කුණ්ඩලී තරුණයා මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදිලා තමන්ගේ දිව්‍යාත්ම භාවය ගැනත්, පෙර ජීවත් වුණු තැන ගැනත් සොයා බලනකොට දැක්කා තාත්තා මේ විදිහට හඬනවා, වැළපෙනවා. එතකොට ජීවත් වෙලා ඉන්න කාලේ කිසිවක් සැලකිලිමත් උනේ නැහැ. දැන් මේ විදිහට හඬා වැළපෙනවා. ඒ නිසා ඔහුට නිවැරදි මඟ පෙන්වන්නට ඕන කියලා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මානව වේශයක් මවාගෙන ඒ සොහොනට පැමිණියා. පැමිණිලා ඔහුත් ඉහත බදාගෙන හඬා වැළපෙනවා. පස්සේ අදින්න පුබ්බක සිටුවරයා කල්පනා කළා, මම මේ පුතා මැරිලා අඬනවා, මේ තරුණයා මොකට අඬනවද කියලා ඉහිල්ලා ඇහුවා. තරුණයා, ඇයිද අඬන්නේ? පස්සේ කිව්වා මම කරත්තයක් හදලා තියෙනවා මට ඒකට රෝද දෙකක් නැහැ ඒකයි මම මේ අඬන්නේ ඊට පස්සේ දැන් තමන්ගේ පුතත් නැති එකේ මේ තරුණයාටවත් උදව් කරන්න ඕන කියලා අදින්න පුබ්බක සිටුවරයා කියනවා ඉතින් ඕකට අඬන්න එපා මම ඒකට රෝද දෙකක් හදලා දෙන්න රණින්ද රිදීෙන්ද කොහොමද හදලා ඕන ඒ ඕන විදිහක් කියන්න දැවෙන්ද කුමකින්ද හදන්න ඕන මම අවශ්‍ය විදිහට හදලා දෙන්න පස්සේ මට කුණ්ඩලී කියනවා නෑ මට එකක්වත් ඕනේ නෑ මට ඕන ඉරයි හඳයි ඉරයි හඳයි තමයි මට ඒ කරත්තෙට දෙපැත්තට දාන්න ඕන රෝද දෙක කියලා ඒ දෙක නැති වුණොත් නම් මං ඉතින් ඒ මත්තෙම මැරෙනවා මිස මට හිත හදා ගන්න බෑ කියලා දැන් මේ තරුණයා හඬන. එතකොට අදින්න පුබ්බක සිටුවරයා කියනවා ඒක මොන අඥාන කතාවක්ද? ඉරයි හඳයි කාටද පුළුවන් කරත් එකට රෝද හැටියට පාවිච්චි කරන්න. ඉතින් ඒක සිදු නොවන දෙයක්. එහෙමනම් තරුණයා ඔබට ඉතින් ඕක මත්තෙම හඬා වැළපිලා මැරෙන්නට තමයි සිද්ධ වෙන්නේ. පස්සේ මට්ට කොණ්ඩලී අහනවා නමුත් මම මේ කියන්නේ මේ ඇහැට පේන දෙයක් ගැන ඉර අහසේ තියෙනවා පේනනවා ඡායා මාත්‍රිකව පේනවා ආකාශයේ ගමන් කරනවා පේනවා චන්ද්‍රයා රාත්‍රියට පේනවා එතකොට මේ පේන දෙයක් ඉල්ලලයි මම අඬන්නේ ඔබ අඬන්නේ මොකටද ඔබ අඬන්නේ නොපෙනෙන දෙයක් මැරිච්ච කෙනා දැන් මෙතන නැහැ ඔහුගේ ශරීරයත් ආදාහනය කරලා ඉවරයි ඔහු කොහේ ඉපදුනාද කියලා අපිට පේන්නේ නැහැ එතකොට නොපෙනෙන දෙයක් එතකොට මැරිච්ච කෙනා නැවත ආපහු එන්නේත් නැහැ. ඒකත් හොඳටම දන්නවා. එතකොට මරුණු කෙනාගේ දේහයත් නැත්තම්, ජීවයත් නැත්තම්, ප්‍රාණයත් නැත්තම්, ඉපදිච්ච තනක් දන්නේත් නැත්තම්, මැරිලා එන්නේත් නැහැ කියලා හොඳටම දන්නවනම් ඒ විදිහට කරුණක් පිළිබඳව තමන්ට කිසිදාක නොලැබිය හැකි දෙයක් පිළිබඳව හඬා වැළපෙන එකද වැඩිපුර අඥානකම එහෙම නැත්නම් මේ S2ට පේන දෙයක් ඉල්ලලා හඬා වැළපෙන එකද අඥානකම එහෙනම් මමද වැඩිපුර අඥාන දෙයක් කරන්නේ ඔබද වැඩිපුරම අඥාන දෙයක් කරන්නේ අන්න එහෙම විමසනකොට තමයි අදින්න පුබ්බකට සිහිපත් උනේ ඇත්තටම මේ තරුණයා මේ පේන දෙයක් ඉල්ලලා හඬා වැළපෙන්නේ මම මේ ශෝක කරන්නේ කිසිදාක නොලැබිය හැකි නොපෙනෙන දෙයක් සම්බන්ධව නේද එහෙමනම් මෙහිදී මට නොපෙනුනාට නොදැනුනාට මම නේද වඩාත් අනුවන ක්‍රියාව කරන්න කියලා එදා ඒ ධර්මෝපදේශයෙන් අවදි වුණා අවදි වුණු තැන තමන් කවුද කියලා විමසුවා තමන් මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයයි කියලා තමන්ගේ දිව්‍යාත්ම භාවය ප්‍රකට කළා එතනට පැමුණුනේ කොහොමද සිල් රැක්කේ භාවනා කළේ දන් දුන්නේ කිසිවක් නැහැ නේද ඔබ කවද්ද මේ දෙව්ලොව යන්නට පින්කම් කළේ කියලා විමසුවාම අවසාන මොහොතේ පිළ මත අවසන් හොස්ම හෙලන්නට සූදානම් වෙන මොහොතේ තථාගතයන් වහන්සේගේ දර්ශනය කෙරෙහි සිත පහදවාගෙන මෙතරම් දිව්‍යාත්ම භාවයක් ලැබුවයි කියලා පැහැදිලි කළාම අතිශය සතුටටපත් වෙලා තථාගතයන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන්ම මෙතරම් යහපතක් වෙනවනම් මමත් බුදුන් සරණ යා යුතුයි කියලා එතනින් පස්සේ රත්නත්‍රයේ සරණ කොටගෙන බොහෝ කුසල් කරන්නට අදින්න පුබ්බක සිටුවරයා පෙළඹුණා. එතකොට එතනදිත් ඒ මට්ට කුණ්ඩල දිව්‍ය පුත්‍රයා තමන්ගේ පියාණන්ට පැහැදිලි කරලා දුන්නේ කුමක්ද? මේ පෙනෙන දෙයක් ගැන ශෝක කිරීම අඥානකමක් හැටියට අපට දැනෙනවා. හැබැයි නොපෙනෙන බොහෝ දේවල් පිළිබඳව ශෝක කරද්දී එය අනුවණකමක් හැටියට අපට තේරෙන්නේ නැහැ. කුමක් නිසාද තේරෙන්නේ නැත්තේ? වංචක ධර්මවලින් අපේ සිත වැසී යනවා. අන්න ඒ නිසා මියගිය දරුවාගේ ගුණ සිහි කිරීමේ ස්වභාවයෙන් මියගිය දරුවා අගය කිරීමේ ස්වභාවයෙන් ඒ දරුවාගේ සත්පුරුෂකම් වටිනාකම් සිහි කිරීමේ ස්වභාවයෙන් අපේ මනසේ හැඟීම් වලට වහල් වීම ඇබ්බැහි වලට වහල් වීම රුචි අරුචිකම් වලට වහල් වීම නැමැති ඒ දුර්වලකම මතුවී එන්නට පුළුවන් ඒ නිසා දරුවාගේ මරණය අමතක කරලා දාන එක නෙවෙයි කළ යුත්තේ ඒ පිළිබඳවත් දරුවාගේ ගුණහපත්කම් පිළිබඳවත් සති සම්පජඤ්ඤයෙන් සිහිනුවණින් සිතන්නට උත්සාහ කිරීමයි එසේ සිහිනුවණින් සිතුවොත් තමයි දරුවාගේ වටිනාකමත් තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙන දුර්වල මනෝභාවයේ තියෙන නපුරත් තමන්ට හරියට තේරුම් අරගෙන ඒ ශෝකේ නැමැති උල උදුරලා ඉවත් කරලා තමන්ගේ සිත සැහැල්ලු කරගන්නට පුළුවන් වෙන්නේ ඒ සති සම්පජඤ්ඤය අවදි කරගත්තොත් විතරයි මෙහි යථාර්ථය තමන්ගේ මනසේ සහ ලෝක ධර්මයන්හි යථාර්ථය වටහාගෙන අපට එයම කමටහනක් බවට පත් කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශෝකය දුරු කරගෙන යථාර්ථය දකින්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේලා අලුත්ගේ මහත්මා, ඒ වගේම වත්සලා අලුත්ගේ මහත්මිය, දෙවානි අලුත්ගේ දියණියන්, ඒ වගේම මහරග මමරාජ ස්ටෙන් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහතා සහ ඩේසි මහත්මිය විසින්. 2020 පෙබරවාරි මාස 13 වන දින මිය පරලෝ යන්නට යෙදුණු අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් මිය ගිහින් මාස 15ක් ගත වීම නිමිති කොටගෙනයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. විශේෂයෙන්ම ඒ පුතණුවන්ට මතු කිසියම් ආත්ම භාවයකදී අකල් මරණ සිදු නොවේවා, ධර්මාවබෝධය වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව, ඒ වගේම ලෝකවාසී කිසිම දරුවෙකුට මෙවන් අකල් මරණ සිදු නොවේවා කියන ප්‍රාර්ථනාව ඇතිව, ඒ වගේම මේ පුතණුවන්ගේ අත්තම්මා සහ සීයවන ඔස්ටින් අමරසිංහ, ආරේ කුරුළුගම අමරසිංහ යන මහත්ම මහත්මීන් දෙදෙනා සිහිපත් කරලා ඒ දෙදෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීම, සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කරගෙන අද දවසෙත් 15 වැනි වතාවටත් මේ ධර්ම දේශනාව සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අකිල චන්දිරාලුත්ගේ පුතණුවන්ට. ඉතින් සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කම, ඒ දෙආකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල්, ඒ වගේම ධර්ම පරිස්කාර වශයෙන් ඒ පොත් තැන්පත් කරලා තියන්නට අවශ්‍ය අල්මාරි, එහෙම නැත්නම් කබඩ් ආදී පූජා කරන්නට අදහස් කළා. ඉතින් ඒකත් විශේෂයෙන් ආරක්ෂා සම්පත්තිය ලැබෙන මහ පින්කම. මේ ඉහතදී විදුලි ආලෝකය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ආදී පූජා කළා. ඒවා ප්‍රඥාව ලැබෙන පින්කම්. ඒ නොඑක ආකාරයෙන් මේ මාස 15 මුළුල්ලේම සිදු කරගත් සියලු කුසල් අකිල චන්දිරාලුත්ගේ පුතණුවන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා කිසියම් ආත්ම භාවයකදී අකල් මරණ වලටපත් නොවි ආරක්ෂා සම්පත්තිය නිදුක් නිරෝගී සුවය සලසා ගනිත්වා, ගුණනුවණ දියුණු කර ගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. මව්පියන්, සහෝදරිය, ආච්චි අම්මලා සියල ඇතුළු දායකත්වයෙන් දරන සැමට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලෝකීය අවශේෂ ඥාතීන්ටත්, දායකත්වයෙන් දරන පින්වතුන්ටත්, ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනකටම දෙමින් සල්.